නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං ඒතං බුද්ධාන සාසනං සදා පූජනීයෝත් වන්දනීයෝත් අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි, මේ හැම දිනාම මේ සූදානම් වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැම දිනාම සිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී බොහෝම වමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වතුනි, ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වෙන්නේ මේ ලෝකයේ දුක දැකලා දුකින් එතර කරගන්න ඕනේ කියන මහා කරුණාවෙන්, දුකින් එතරන මාවත කියලා දෙන්න ඕනේ කියන කරුණාවෙන් කුමක් නිසාද ලෝතුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න පෙරම කලම ප්‍රඥාවන්ත වූ මනුස්සයෙක් වෙලා ඉන්න කාලෙදිම මේ ලෝකයේ තේරුම් ගත්තා, දැක්කා මේ මුළු ලෝකයටම අවශ්‍ය සැනසිල්ල බව, මේ මුළු ලෝකයටම අවශ්‍ය දුක නැතුව ඉන්න ඕනේ බව, මේ මුළු ලෝකයේම උත්සාහවත් වෙන්නේ දුක නැති කරන්න කියන කාරණාව. ඒත් එක්ක මේ ප්‍රඥාවන්ත මනසට තේරුණා මේ ලෝක සත්‍යය හරීම අසරණයි. සැනසිල්ල ලබා ගන්නට කියන අදහසින්, සැනසිල්ල ඕනේ කියන අදහසින් පහනට පැනලා පිච්චෙන පළඟැටියෝ වගේ කියලා දැක්ක මේ ලෝකේම. පළඟැටියෙක් වගේ සතෙක් ගත්තාම ඒ සතා පහන්දල්ලට ගොඩාක් කැමති, ආසයි. තමන් කැමති දේ ලබා ගත්ත කියලා කියන්නේ පහන්දල්ලට පයින්නවා. පෙන්නහම පිච්චෙන දුක එනවා. පැත්තකට වෙලා ඉන්නකොට පහන්දල්ලට ආසයි. ආස කරන දේ නොලැබුණහම හිතට පුඩි දුකක් දැනෙනවා. ඒ පුංචි දුක, චූටි දුක නැති කරගන්න කියලා ගත්ත ක්‍රමවේදය මහා දුකක් ජීවිතයට ගෙනත් දෙන ධර්මතාවයක් වෙනවා. ඒ සතාට ටිකක් හරි පණ තිබුණොත් ආපහු මොකද කරන්නේ? යමක්ද දුක, යමකද දුකාවේ පහන්දල්ලටම පයින්නවා. දුකම විදිමින් දුකටම තණ්හා කරන පණින මේ සතාගේ දුක හේතු සහිතයි කියලා ඒ නොනැති පුරුෂය දැනගෙන හිටියා, දැක්කා. ඒ වගේම මේ ලෝක සත්වයත් දුක නැති කරන්න ඕනේ කියන අදහසින්, දුක අවසන් කරන්න ඕනේ කියන අදහසින් දුක් උපදින දේම අරගෙන නැවත නැවත දුකට පැනලා දුක් විඳිනවා, දුකේ අඬා වැළපෙනවා. නමුත් දුකෙන් එතරම් මාවතක් දන්නේ නැහැ. දුක නැති කරන්න ඕනේ කියන අදහස තිබුණත් දුක නැති කරන්න ඕනේ කියන ක්‍රියාදාමයක ජීවිතයේදී තිබුණත් නොදන්නාකම නිසා දුක ඇති වෙන විදිහටයි කටයුතු කරන්නේ. අනේ මේ ලෝකයට දුක සැබෑවටම නැති වෙන මාවත කියලා දෙන්නට ඕනේ, මාවත උපදලා දෙන්න ඕනේ කියන කලන අදහසින්මයි සසර සැරිසරමින් පාරමී දම් පුරල සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වෙන්නේ. පින්වතුනි, අපි දුක් විඳින්නේ අපේ තියෙන පෞද්ගලික කෙලෙස් වලට, අපි ගාව තියෙන අවිද්‍යාව, තණ්හාව හික්මවා ගන්න බැරි වෙච්ච නිසා මේ සසර මේ යත දුවමින් සැරිසරමින් අපි දුක් විඳිනවා. නමුත් පින්වතුනි, නියත විවරණ ලැබූ බෝසතාණන් වහන්සේ නමක් සසර දුක් විඳින්නේ තමන්ගේ කෙලෙස් වලට නෙමෙයි, සැබෑවටම අනුකම්පාවෙන් ලෝකයා කෙරෙහි. අපේ බුදුරජාණන් වහන්සේ පෙරම් පුරාගෙන එන කාලේ සුමේධ තාපස වෙලා ඉන්නකොට දීපංකර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලයේදී හතර පද ගාථාවක් අහලා සියලුම දුක නිවා කරලා සසරින් මිදීමට නිවන් දකින්න තරම් හේතු සම්පත් තිබුණා. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලයේදී සුමේධ තාපසයෝ කල්පනා කරනවලු, කුසගින්නේ ඉන්න තමන්ගේ දරුවෝ බලාගෙන ඉද්දී දරුවන්ට නොදී තනියම ආහාර ගන්න මවක් වගේ, අනේ මේ දුක් විඳින ලෝක සත්‍යා සසර දුකට වැටිලා තනියම දුක් විඳින්නේ මම කොහොමද තනියම නිවන් පුර යන්නේ කියලා. මහා සාගරයකට වැටිලා වතුරේ ගිලිලා මැරෙන්න කෑ ගහන වෙලාවට ඒ කිසිම කෙනෙක් දිහා බලන්නේ නැතුව තනියම නෞකාවකින් එතර වෙන නාවිකයෙක් වගේ, අනේ මම කොහොමද මේ අහිංසක ලෝකයා දුක් විඳිත්තේ තනියම නිවන් පුරට යන්නේ කියලා, මේ වගේ උපමා රාශියකින් තමන්ට අවවාද කරගෙන සුමේධනේ සසර දුක වුණාට දුක ගැන බලන්න එපා, මේ අහිංසක ලෝකයට පිහිටක් වියම් පිහිටක් වියම් කියලා තමන්ම අවවාද කරගෙන එදා ඒ අතට හම්බ වෙච්ච නිර්වාණ සම්පත්තිය පැත්තකින් දාලා මේ ගෝර බීරෝ සසරට සයිරට පැන්න පින්වතුනි, මේ බණ කියන බණ අහන ඔබවත්මාවත් මේ දුක් සහගත සසරෙන් එතර කරවන්න. පින්වතුනි, එදා ඒ සාන්තිවාදී තාපසව ඉපදුණු වෙලාවේදී තමන්ගේ අතපය කෑලි කෑලි වලට කපද්දිත් ඒ වගේ පූරූ කතකූ වේදනාවන් උරුම කර වූ කලාබු කියන රජ්ජුරුව කෙරෙහි ද්වේෂ සිත් මාත්‍රයක්වත් ඇති නොකොට සාන්ති පාරමිතාව පිරුවේ මේ දුක් සහගත සසරය විදින අපිව බේරගන්ට. ඒ වගේම එදා සිරි මහා රජතුරුව වෙලා ඉපදුණු වෙලාවේදී ඒ තමන්ගේ ඇස් දෙක සියතින් ගලවලා ලේ පෙර පෙර බමුණන්ට දන් දුන්නේ සර්වතථා ඥානේ නැමැති ඇස් දෙක ලබාගෙන අන්ධකාරී ඇස් නැතුව ඇවිදින අපේ ඇස් සුවපත් කරන්ට. එදා ඒ චත්තන්ත ජාතකයේ සව සත්‍යන්ත හස්ති රාජ්‍යය වෙලා ඉපදුන වෙලාවේදී සවනක්කන රැස් වීදෙන ඒ තල දෙක සියතින්ම අල්ලලා තමම්ම කපලා සෝනුත්තර කියන වැත්තට දුන්නේ සර්වතථා ඥානයෙන් මිස තල ලබාගෙන පිසුපත් කරන්නට. මම මේ ටික මතක් කළේ අද මේ සද්ධර්මය අපිට ලැබෙන්නේ නිකන් නෙමෙයි, ඒ වගේ මහෝත්තමයන් වහන්සේ නමකගේ ලේ දහඩිය කඳුළු මහන්සිය ශ්‍රමයක ප්‍රතිඵලයක්. පින්වතුනි, බුදුරජාණන් වහන්සේලාට අපව සසරෙන් එතර කරවන්ට ඕනේ, අපව සසරෙන් එතර කරවන්ට තිබුණු උවමනාව, ඒ උවමනාවෙන් 100න් පංගුවක් 1000න් පංගුවක් අපිට තිබුණා නම් අපව එතර කරවන්ට බුදුරජාණන් වහන්සේලාට තිබුණු උවමනාවෙන් 1000න් පංගුවක් කෝටියකින් පංගුවක් අපිට තිබුණා නම් අපේ සසරෙන් එතර වෙලා ඒ තරම් වුණාවක් තිබුණ අපව සසරෙන් එතර කරවන්න ඒ තවාසනාවකට අපේම ඒ වුණාව අපිට ඇතිවෙල නැහැ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම, අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිද්‍යා නීවරණානං තණ්හා සංයෝජනං සන්දහවතං සංසරිතං මමං චේවතුම්හා කංච. මහණෙනි, මේ සසර අති දීර්ඝයි. මේ අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ. මුල් කෙලවරක් පනවන්න පුළුවන් කමකුත් නැහැ. අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා, තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා, නුඹලත් මාත් බොහෝ කාලයක් මේ සසර ඒ මේ අත දුවනුව සැරිසරනවා කියලා පෙන්නවා. පෙන්නල භාග්‍යතුන් වහන්සේ මේ ලෝකයට කියනවා, දේශනා කරනවා, මහණෙනි, සත්‍යව නිකම්ම සසරේ මේ අත දිව්ව සැරිසරුවා නෙමෙයි. මේ දීර්ඝ සංසාරයන කොට තමන්ට ඇඟලේ කිරි කරලා පෝපු තමන්ගේ ආදරණීය මවමල දුකට අඬපු කඳුළු එකතු කළොත් කෙනා කෙනා ඒ මේ සතර මහා සාගරයේ ජලයට වැඩි. ඒ වගේම දාඩිය මහන්සියෙන් හරි හම්බ කළා පෝෂණය කළ පියා මල දුකට අඬපු කඳුළු එකතු කළොත් ඒ කඳුළුත් සතර මහා සාගරයේ ජලයට වැඩි. ඒ වගේ මුදුව පුතා සහෝදර සහෝදරී ඥාති හිතේසින් වෙන වෙනම අරගෙන සතර මහා සාගරේ ජලයට වැඩි. මේ දීර්ඝ සංසාරයට කොට තිරිසන් ආත්ම දෙතුන් වෙලාවෙදී හිස සිඳින වෙලාවෙදී මරණය පිණිස ගලාගෙන ගිය රුධිරය එකතු කරන්නට පුළුවන් නම් සතර මහා සාගරේ ජලයට වැඩි කියලා පෙන්වුවා. මාසෙට පමණක් සීමා වෙච්ච ප්‍රඥාවෙන් ලෝකේ දිහා බලන්නට හැකියාවක් නැති ලෝකයාගේ සිත් ගැන දන්නා නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පටිච්ච සම්පාදේ දන්නා වූ සුතවතාරිය ශ්‍රාවකෙක් කෙරෙන්ට මේ ලෝකයයි මගේ වචන විශ්වාස කරන්නේ නැහැ කියලා. අඬපු කඳුළු මුහුදේ ජලයට වඩා වැඩි කියලා කිව්වහම අපිට හිතෙන්නේ මේ බය කරන්න හදනවා, නැත්තම් අතිශෝක්තියක් අතිවර්ණනාවක් ටිකක් ගැඹුරු කරලා පෙන්වන්න හදනවා කියලා. නමුත් පින්වතුනි, බුදුරජාණන් වහන්සේලා කියන්නේ තව කෙනෙක්ව යහපත් මාර්ගයට ගන්නටවත් බොරු කියන කෙනෙක් නෙමෙයි. කාටවත් ලෝකේ බයේ ජීවත් වෙන්න ක්‍රමයක් නැතිඳ මොනවා හරි කියා ලෝකයාගේ ඇඟේ එළියෙන්න සාස්තුන් වහන්සේ කෙනෙක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ. බුද්ධත්වයට පත්වීම ගැන කවර කතාවද? බුද්ධත්වයට පත්වෙන්න කලින් බෝසත් කාලෙදිවත් අනුන්ගේ පිටෙන් ජීවත් වෙච්ච කෙනෙක් නෙමෙයි. ඒ බුදුහාමුදුරන්ට උනේ නෑ ලෝකෙට බුදු කියන්න. අපි නොදන්නවා වුණාට, අපි නොදකින්නවා වුණාට, අපිට නොපෙනෙනවා වුණාට සසර නිබඳු දුකක් පවතින නිසා සසරගත සත්වයෝ නිබඳු දුකක් විඳින නිසායි පාරමී ධම් පුරලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ විතරයි ලෝකයට හරියටම දුක නිවන මාවත දේශනා කරන්නේ. කිමතුනි එක කාරණාවක් මතක් කරන්නට ඕනේ. අපි බොහෝ දුරට බුදුදහම හඳුනගෙන තියෙන්නේ මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තිය ගැන. එමත් නැත්නම් අපේ ගෙවල් දොරවල් වල අපේ දිනදා ජීවිතය තියෙන ප්‍රශ්න ගැටළු වලට බුදුහාමුදුරුවන්ගෙන් උත්තරයක් නැති විදිහට. නමුත් බුදුහාමුදුරුවෝ තමයි මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තිය ගැන නොකියපු එකම ශාස්ත්‍රඥ වහන්සේ. බුදුහාමුදුරුවෝ තමයි ගත වෙන ජීවිතයේ ගෙවල් දොරවල් වල ඇති වෙන ප්‍රශ්න වලට පිළිතුරු දුන්න එකම ශාස්ත්‍රඥ වහන්සේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධර්මය අපි අහලා නැති හින්දා, අහන්නේ නැති හින්දා, බලන්නේ නැති හින්දා අපි තාම බෞද්ධය කියන ලේබලේ තුල හිටියත් දුක් විඳින ඇත්තෝ වෙලා. බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වුණේ දුක කියන එක මොකක්ද, දුක ඇති වෙන්නේ කොහොමද, දුක නැත්තේ කොතනද, මොන විදිහටද, ඒ දුක නැති කරන මාවත මොකක්ද, කොහොමද ඒක යන්නේ කියන කාරණා ටික පෙන්වන්නමයි. මෙතින්දි මම මුලින් එකක් මතක් කරනවා. පින්වතුනි, ඇස් නැත්තෝ වගේ, කන් නැත්තෝ වගේ මේ මුළු ලෝකයේම සැනසෙල්ල සැපසතුට ගාගෙන හරියට වතුර බොණ්ඩ බිරුංගුව පිටපසේ දුවන මුවා වගේ සැපසතුට ගාගෙන මුළු ලෝකයේම දුවනවා. සැපසතුට දෙක වාගෙන දුවන්නම් වාලි දුවන ලෝකයට එකතු නොවි මේ උතුම් සත්‍ධර්මය අවබෝධ කරගෙන මරණයෙන් පස්සේ මේ ජීවිතයේදීම සැනසෙල්ලක් ළඟා කරගන්නට හැමදිනම උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ සඳහා අපිට ටිකක් බුද්ධිමත් වෙන්නට වෙනවා. ජීවිතේ වටපිට නුවණින් ටිකක් බලන්නට වෙනවා. මේ ලෝකේ බොහෝ සෙයින් යථාර්ථය ගැන හොයන්නේ අන්ධබූතු අයන් ලෝකෝ තනුකෙත්ත විපස්සති සකුන්තෝ ජාලමුත්තෝ අප්පෝ සග්ගාය ගච්ඡති. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්ධබූතු අයන් ලෝකෝ මේ ලෝවැසිතෙම යථාර්ථය ඇත්ත නොදන්නා කමෙන් අන්ධයි. තනුකෙත්ත විපස්සති ඒ ලෝකයේ අතන බොහෝම ටික දෙනෙක් තමයි ඇත්ත දකින්නේ, ඇත්ත බලන්නේ. උපමාවක් දේශනා කරන බුදුරජාණන් වහන්සේ සකුන්තෝ ජලමුත්තෝ අප්පෝ සග්ගාය ගච්ඡති. දක්ෂ කොට කියන ලද වටු ඇත්තේ කෙදලෙන් කලාතුරකින් වටු එක්ළු බේරලා යන්නේ. ඒ වගේ බොහෝම කලාතුරකින් කෙනෙක් තමයි මාර්යා කෙදලෙන් මේ සසරින් බේරලා යන්නේ කියලා පෙන්නනවා. ඒ නිසා මගේ දේශනාවට කලින් මම මේ ටික මතක් කළේ. අපි හැම කෙනෙක්ම ආපු ගමම්මගත් අපිට මේ ධර්මය ලැබෙන්නේ නිකන් නෙමෙයි. මේ වගේ උත්තරණෙකුගේ ජීවිතයයි අපිට මේ ලැබෙන්නේ. බුදුහාමුදුරුවෝ නෙමෙයි, ඒ මහෞත්තමයෙකුගේ ජීවිතය පියවෙච්ච බව අපිට ලැබෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න බොහෝ ශ්‍රද්ධාව උපමනාවේ දේශනාව අහන්න කියන එක. යම් පමණකෝ ජීවිත අවබෝධය ලබා ගන්නට පුළුවන් වටිනා දහමක් ධර්ම කරුණ ටිකක් මම මාත්‍රකා කළේ. දේශනාවසෙන් බොහෝ ගැඹුරු ගැඹුරු අරුත් තියෙන දේශනා තිබුණත් කාට තේරුම් කරලා දෙන්න පුළුවන් දහම් පරියායක් මම මාත්‍රකා කරගත්තේ. මේ පින්වතුන් හැමෝම අහලා ඇති, හැමෝම දන්නවා ඇති, හොඳට කටට හුරු පුරුදු ඇති මේ කාතාව. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං ඒතං බුද්ධාන ශාසනං සියලු පව් කරන්ට එපා කුසල ධර්ම කරන්ට තම තමන්ගේ හිත පිරිසුදු කරගන්ට මේ ගාථාවෙන් කියන්නේ ඔය ටික ඒතං බුද්ධාන ශාසනං මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව අපේ බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි අතීතේ ලෝකේ පහළ වෙච්ච හැම බුදුරජාණන් වහන්සේ නමක්වත් ලෝකේට අවවාද අනුශාසනා කරන්න විකාතාවේ උපරිති අනාගතේ ලෝකේ පහළ වෙන හැම බුදුරජාණන් වහන්සේ නමක්වත් ලෝකේට අවවාද අනුශාසනා කරන්නේ ඔය කාතාවේ හැටියටයි අපේ බුදුරජාණන් වහන්සේත් එහෙමයි පින්වතුනි මේ මුළු බුද්ධ ශාසනයම කැටි කරලා අර්ථ වශයෙන් තියෙන ගාථාවක් මේ ගාථාව මේ ගාථාව තුල 84000ක් ධර්මස්කන්ධයම තියෙනවා යම් දවසක සම්මා සම්බුද්ධත්වයට පත් වුණාද යම් දිනක අනුපදේසේ පරිනිර්වාණ ධාතුන් පිරිනවම් පාවදාලද ඒ මේ අතරතුර යමක් වදාලා නම් යමක් දේශනා කළා නම් ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් ඒ හැම දෙයක්ම මේ ගාථාව තුළ තියෙනවා මෙන්න මේ ගාථාවේ අර්ථය අපි තේරුම් කරගත්තොත් සනසිල්ල හොය හොය දුක නැතිවීමේ මඟ හොය හොය අනවරාග සංසාරේ කාපු අපිට සැබෑවටම දුක නැති කරගන්න මාවත හොයාගන්න පුළුවන් ඒ නිසා මේ දේශනාවේ වචනයක් ගානේ හිත අහකට ගෙනියන්න නැතුව හොඳට දේශනාව ඔස්සේ මනස පවත්වන්න මම නැවතත් ඒ ටික කියන්නේ ආශ්‍රව සහිත වචනයක් නම් අපිට හොඳට ගුරු පුරුදුයි නරක වචනයක් නම් හොඳට ගුරු පුරුදුයි පැත්තකින් යනකොට අහම්බෙන් ඇහුණත් ඒක මතක හිටිනවා මතක තියෙනවා මොකද ආශ්‍රව සහිත සසරට එන නිසා අනාශ්‍රව ගැන හෙලා වැටෙන වචන අපිට ගුරු නෑ අනාශ්‍රව ප්‍රතිපදාවට අදාළ වචන අපිට ගුරු නෑ ලේසියකට මතක හිටින්නේ නෑ ඒ වචනයක් ගාන හිත අරගෙන ගියොත් විතරයි අපිට ඒක අර්ථය තේරෙන්නේ අපි පොඩ්ඩක් බලමු ඇයි බුදුරජාණන් වහන්සේ ලෝකයට සබ්බ පාපස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං කියලා අවවාද කරන්නේ අනුශාසනා කරන්නේ කියලා අකුසල් කරන්ට පකුසල් කරන්ට හිත පිරිසුදු කරගන්ට කියලා අවවාද කරන්නේ ඇයි කියලා අපි පොඩ්ඩක් අර්ථය මෙනෙහි කරලා බලමු කෙනෙක් එපා කිව්වට නොකර ඉන්න එකවත් කරන්න කිව්වට කරන එකවත් නෙමෙයි වටින්නේ තමන් කරන්න ඉස්සෙල්ලා ඒකේ අර්ථය තේරුම දැනගන්න එක තේමතුනේ බුදුරජාණන් වහන්සේ අකුසල් කරන්ට එපා කුසල් කරන්ට හිතට සුදු කරගන්ට කියලා දේශනා කරන්ට විශේෂ හේතුවක් තිබුණා ඒ තමයි මේ සත්තු පුද්ගල භාවයෙන් ජීවත් වෙන අපේ ජීවිත තුලත් ඒ සත්තු පුද්ගල භාවයෙන් බාහිර අචේතනික අචිත්තක අසඤ්ඤේ චේතනා නැති සිත් නැති සංඥා නැති බාහිර වස්තුන් තුල පවතින යථාර්ථය අවබෝධ කරගත්තා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අදහසක් ලෝකෙට කියනවා නෙමෙයි තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් ලෝකේ හැමදාම පවතින පැවතුම ඇත්තක් කියනවා. ඒ ඇත්ත බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන ඒ ඇත්ත තමයි ලෝකයට දේශනා කරන්නේ. අන්නේ ලෝකේ හැමදාම පවතින ඇත්ත කෙරෙහි බුදුරජාණන් වහන්සේගේ නුවණ තියෙන නිසායි බුදුරජාණන් වහන්සේ ওই විදියට අවවාදව ශාසනා කරන්නේ. මොකද්ද ඒ බුදුරජාණන් වහන්සේලාට ලෝකේ පවතින යථාභූත ඥානෙ ඇත්ත? ඒ තමයි හේතුඵල ධර්ම නැත්තම් පටිච්ච සම්පාද ධර්මයේ කෙරෙහි නෝන. මේ පටිච්ච සම්පාද ධර්මයේ කෙරෙහි නැත්තම් හේතුඵල ධර්ම කෙරෙහි පවතින නුවණ නිසායි ওই විදිහට අවවාද අනුශාසනා කරන්නේ. ඒ හේතුඵල ධර්ම ගැන අපේ ජීවිතයෙන් අපිට තේරෙන විදිහකට සරල උපමාවකින් අපි අර්ථය තේරුම් කරගන්නට උත්සාහවත් වෙමු. පින්මුතුන් දන්නවා කොහොඹ වගේ දෙයක් ගන්න. ඒ කොහොඹ වල නැ මිහිරි වූ මිහිරි ස්වභාවයුක්ත රසක්. ඒ තුල තියෙන කටුකෝ කටුක ස්වභාවයුක්ත කර්කස රසක්. ඒ කොහොඹ ඇටයක් හිටවුවොත් ඒ කොහොඹ ඇටයට කියනවා බීජය කියලා, හේතුව කියලා. ඒ කොහොඹ ඇටේ නිසා කොහොඹ ගහක් කොහොඹ ගෙඩි හැදෙනවා නම් ඒ ගහට ගෙඩි වලට කියනවා ඵලය කියලා. ඒ වගේම මී අඹ වගේ දෙයක් ගන්න ඒ තුල මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත රසක් තියෙනවා. ඒ මී අඹ ඇටයක් ගත්තොත් ඒ මී අඹ ඇටේ දිකන බීජ කියලා, හේතු කියලා. ඒ මී අඹ ඇටයක් හිටෙවුවාම ඒ නිසා මී අඹ ගහක් ඒ ගහේ ගෙඩි හැදෙනවා නම් ඒවට කියනවා ඵලයක් කියලා. කොහොඹ ඇටෙත් මී අඹ ඇටෙත් දෙකම බීජ, දෙකම හේතු. කොහොඹ ගහ කොහොඹ ගෙඩි, මී අඹ ගහ මී අඹ ගෙඩි දෙකම ඵලය. හේතුඵල ධර්මයක් තියෙන මේ හේතුඵල ධර්ම නැමැති එකත්‍ය තුළ හැබැයි තියෙන බීජ නාමත්වය, ධාතු නාමත්වය. අමහිරි වූ අමහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන කොහොඹ ඇටයක් හිටෙවුවොත් ඒ තුල මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත මී අඹ හැදෙන්නේ නැහැ කියන න්‍යායක් තියෙනවා, වෙනස් වෙන්නේ නැති. මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත මී අඹ ඇටයක් හිටෙවුවොත් අමහිරි වූ අමහිරි ස්වභාවයෙන් යුක්ත කොහොඹ හැදෙන්නේ නැහැ ඒ තුල කියන න්‍යායක් තියෙනවා. කොහොඹ ගහක අඹත් අඹ ගහක කොහොඹත් හැදෙන්නේ නැහැ. කොහොඹ ගහේ හැදෙන්නේ කොහොඹ ගෙඩි, මී අඹ ගහේ හැදෙන්නේ මී අඹ ගෙඩිමයි, වෙනස් වෙන්නේ නැහැ. ඔන්නෝ ඒකත් ණය නානත් ණය කියන ඔය න්‍යාය කෙරෙහි බුදුරජාණන් වහන්සේට නුවණ තියෙනවා. අපි පුද්ගල භාවයක් ඇති කරගත්තට පුද්ගල භාවයකින් අපි ආත්ම දෘෂ්ටියක් පවත්වාට අපේ ජීවිත තුලක් තියෙන්නේ ඔය ඇත්තමයි කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා. බුදුරජාණන් වහන්සේ දැක්කා අමහෙදි වූ අමහෙරි ස්වභාවය යුක්ත ඵල උපදවන බීජයකින් උපදින ඵලය මෙහෙරි වෙන්නේ අමහෙරිමයි. ඒ වගේ මේ පුද්ගල භාවයක් ඇති කරගන්න අපේ ජීවිත තුල දැක්කා හොරකම් කරනවා, සත්තු මරනවා, කාමයේ වර්ග හැදිරෙනවා, බොරු කියනවා, රහසල පානය කරනවා කියන පස්පව්, කාය දුස්චරිත, වාග් දුස්චරිත, මනෝ දුස්චරිත කියන ත්‍රිවිධ දුස්චරිතේ දස අකුසල කර්මපත මෙන්න මේවා දැක්ක බීජ කියලා. මේවා හේතු, මේවා බීජ. මොනවට හේතුද මොනවට බීජද? අමිහිරි වූ අමිහිරි ස්වභාවයුක්ත ඵල උපදවන බීජ, ඵල උපදවන හේතු. පින්වතුනි අපි මේ තිරිසංගත සත්තු මේ ප්‍රේතය මේ අසුරය මේ නිරිසත්තු අපාය සත්තු කියලා කතා කළාට ඔය ඵලයක් අමහිරිය අමහිරි ස්වභාවයෙන් යුක්ත නිබඳු විපාක ඇති වෙන නිබඳු ඵලතරණ බීජ හදාගත් එකක හේතු හදාගත් එකක ඵලයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ සබ්බ පාපස්සකරණං කියලා දේශනා කළේ අමහිරිය අමහිරි ස්වභාවයෙන් යුක්ත ඵලතරණ බීජ හදාගන්න එපා කියන අදහසම වෙයි. මොකද මේ හේතුඵල ධර්මයේ ස්වභාවයක් තියෙනවා. අනාත්මයි, සත්‍ය පුද්ගලයේ කරනව නෙමෙයි. හේතු හැදුනොත් ඵලය නතර කරන්නට බෑ. කැඩුනේ නැති කුණුනේ නරක් වෙන්නේ නැති කොඹැටයක් අරගෙන හොඳට පොළවේ පස් තියෙන තෙතමනේ තියෙන තැනකට හිටවලා මේක පළවෙන්ට එපා එපා කියලා අත් දෙක බැඳගෙන බැඳගෙන කිව්වත් ප්‍රාර්ථනා කළත් ඒ ප්‍රාර්ථනාව ගැන නොසලකා හේතු ටික සම්පූර්ණ වෙලා තිබෙනක පළවෙනවා. ඒක ධර්මතාවයක්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දැක්ක කැඩෙන්නේ කුම් වෙන්නේ නරක් වෙන්නේ නැති විදිහට මේ අකුසල කර්ම අකුසල බීජ හැදිලා නම් තියෙන්නේ බැඳගෙන ප්‍රාර්ථනා කළත් නිබඳු විපාකයක් මා කරා නොවේවා නොපමිණේවා කියලා ඒ අමහිර විපාකයේ නොපමිණ තියෙන්නේ ඒක නොලැබී තියෙන්නේ ලැබෙනවාමයි. ලෝකේ හොඳ නරක දෙකවත් දන්නේ නැති ඉතාමිත උඩා උන්චිම දරුවේ මේ ගහ පැලවේද නැද්ද කියන එක දන්නේත් නැහැ. ඒ නොදන්නා කිරිසප්පේුණක් කොහොඹැටයක් බිම යටකොළොත් මෙයා නොදන්නා කමටයි මේ බීජේ බිම යටකළේ කියන අදහස බලන්න නැතුව පැලවෙනවා. එයා පැලවේ කියලා දන්නේවත් නැති වෙන්න පුළුවන්. නමුත් පැලවෙනවා. මේක අකුසල කර්මයක්, මේකට අමහිර විපාක තියනවා කියනක නොදන්නා වෙන්න පුළුවන්. නොදන්නා කම බලපාන්නේ මේ හේතුඵල ධර්මයට. හේතු තිබුණොත් බීජේ තිබුණොත් ඵල දරන්න නොදන්නා කම අවශ්‍ය නැහැ. අර කුඩා ළමයාගේ නොදන්නා කම බලපාන්නේ නැහැ මේ බීජේ පොළේ රෝපණය කළොත් එළයක් හට ගන්න. මේක අකුසල්. මේ අකුසලේ තමහිර විපාක ලැබෙන්නේ කියලා නොදන්නා වෙන්න පුළුවන්. නොදන්නා කම වුණත් අමහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන බීජ හැදිලා තිබුණොත් උපදින ඵලේ මිහිරි වෙන්නේ අමහිරිමයි කියලා දැක්කා. අමහිරි ඵලයක් උපදිනවමයි කියලා දැක්කා. ඒ හින්දමයි තවත් කරුණාවෙන් සබ්බ පාපස්සකරණං කියලා දේශනා කළේ. ඒකම යහපතටත් එහෙමයි. මී අඹැටයක් හිටෙව්වහම එයින් උපදින ඵලය අමහිරි නෑ, මිහිරි. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දැක්කා යහපත්තේ තුලින් උපදින ඵලය යහපත්මයි. දැකපු නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ කුසල සෝප සම්පදා දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම කියන ත්‍රිවිධ පුණ්‍ය කිරියවත්තු කාය සුචරිත, වාක් සුචරිත, මනෝ සුචරිත කියන ත්‍රිවිධ සුචරිතය දස කුසල කර්මපත මේව දැක්ක බීජ හැටියට, හේතු හැටියට. මොනවට බීජද, මොනවට හේතුද? මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන බීජ, ඵල උපදවන හේතු කියලා දැක්කා. කිංවතුනි අපි මේ මනුස්සයෝ, මේ දෙවියෝ, මේ බ්‍රහ්මයෝ කියලා පුත්කල භාවයකින් කතා කළාට මේ හැමතැනම ඵලයක්. මිහිරි වූ මිහිරි ස්වභාවයුක්ත ඵල දරන හේතු හදාගත් එකක අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල බීජ කුසල හේතු හදාගත් එකක ඵලයක් මේ ජීවිත. මිහිරිව මිහිර සබහන් යුක්ත ඵල තරණ බීජ හදා ගන්න කියන අදහසිනොයි කුසලස්ස උපසම්පදා කියලා දේශනා කරේ. මොකද ලෝකයාගේ සැපේ බුදුරජාණන් වහන්සේ ඊර්ෂ්‍යා නොකරන නිසා ලෝකයාගේ සැපේ සතුට වෙන ගුණේ මුදිතා කියන ගුණේ බුදුරජාණන් වහන්සේට තියෙන නිසා කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළා. ඒ යහපත් දේත් එහෙමයි කැඩෙන්නේ කුණුවෙන්නේ නරක් වෙන්නේ නැති විදියට මේ අභයතයක් හිටවලා පැලවෙන්න එපා එපා කියලා ප්‍රාර්ථනා කළත් පැලවෙන්න කියලා ප්‍රාර්ථනා කළත් පැලවෙන ප්‍රාර්ථනාව ගැන බලන්න. ඒ මිහිරි වූ හේතුවක් බීජයක් නම් හැදිලා තියෙන්නේ කෙනෙක් යහපත ප්‍රාර්ථනා නොකළත් යහපත ලැබෙනවා කියලා දැකපු නිසා කුසලස්ස උපසම්පදා කිව්වා. ඒ වගේම පැල වේද කියන අදහසවත් දන්නේ නැති පුංචිම දරුවෙක් මේ අඹයතේ හිටෙව්වත් නොදන්නාකම ප්‍රශ්නයක් නෙමෙයි. මේ බීජය පැලවෙන්න එක පැලවෙනවා. මේව කුසල් නේද, මේ වගේ කුසල් වලින් හොඳ විපාක ලැබෙනවා නේද කියලා නොදන්නවා වෙන්න පුළුවන්. නොදන්නාකම ප්‍රශ්නයක් නෙමෙයි. එවන්දු හේතු තිබුණොත් අලෝභ අද්වේෂ මෝහ කියන බීජ තිබුණොත් හේතු තිබුණොත් හට ගන්න ඵලය අපේ නෑ මෙහෙම වෙනවා කියලා දැක්කා. ඒ නිසායි කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළේ. ඒකම බුදුරජාණන් වහන්සේ මේ ටික දේශනා කළේ තව කාරණාවක් දැක්කා. මේ හේතුඵල ධර්මෙති හේතුව ටිකක් වුණාට ඵලය ටිකක් වෙන්නේ. එක කොහොඹ ඇටයක් හිටෙවුවොත් පළවෙලා කොහොඹ ගහක් හැදෙයි. ඒ ගහේ හැදෙන්නේ එක ගෙඩියක් නෙමෙයි. ඒ ගහේ එක කන්නෙකට හැදෙන ගෙඩි ගණන 100යි 1000යි ලක්ෂයයි කියන්න බෑ. ඒ කොහොඹ ගහ අවුරුදු 100ක් අවුරුදු 10ක් 15ක් තිබුණොත් හැදෙන කොහොඹ ගෙඩි ගණන ගණන් කරන්නවත් බැරි වෙයි. හේතුව ටිකක් වුණාට ඵලය ටිකක් වෙන්නේ නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දැක්ක මේ අකුසලයක් එහෙමයි. බීජ ටිකක් වෙන්න පුළුවන්, හේතු ටිකක් වෙන්න පුළුවන්. එක ඵල ධර්ම දවසට ටිකක් වෙන්නේ නැහැ. වී වපුරනකොට එක වී ඇටයකින් උපදින වී කරලේ එක වී ඇටයක්ම විතරක් තිබුණොත් තමයි පුදුම. බීජයට ඇතින අස්සන්න ගොඩාක් වීම පුදුමයක් නැහැ. ඒ වගේ කරන අකුසලයට එක ජීවිතයක් විතරක් දුක් විඳ පුදුමයි. බොහෝ වීම පුදුමයක් නැහැ. මේ පින්වතුන් අහල ඇති සමහර විටක වේදාගම මෛත්‍රිය හාමුදුරුවෝ ලියපු ලෝවැඩ සඟරාවේ කවියක් තියෙනවා. එක්තරා ස්ත්‍රියක් එළු දෙනක ගිහිස සිඳලා ඒ එළුවගේ ඇඟේ ලෝම ගණනේ බෙදිටපුම් කන්ට වුණා කියලා. නමුත් ඉස්සර අපි ඔව විශ්වාස කෙරුවේ නැහැ, අපි පිළිගන්නේ නැහැ. මේ දහම අවබෝධ වෙන්න තේරුම් ගන්න ඉස්සර බොහෝ දුරට ඇහැට පේන දෙයට සීමා වෙච්ච මනසක් අපිටත් තිබුණේ. මේ දහම තේරෙනකොට අපිට තේරුණා ඒ මින්ම සුදුසු මින්මත් නෙමෙයි, ඒක ඇත්ත නෙමෙයි. ඒක කෙලෙස් වශයෙන් මගේ පුද්ගල භාවයෙන් හදාගත් අදහසක් මිසක ඒක යථාර්ථය නෙමෙයි කියන එක. අද අපිට පුදුමයි එක ජීවිතයක් විතරක් විපාක දීලා නැතර වුණා නම් කියන එක තේරෙනවා. ඒ ඉරුවක බෙල්ල කපනකොට ඇඟේ ලෝම ගන්න බෙලි කපුම් කන්ට වුණා නම් පුදුමයක් නෙමෙයි. ඒ කියන්නේ ඒ බීජේ ඵල දරනකොට ඵලේ ගොඩාක් වෙන පුදුමයක් නැහැ කියන එක. ඉතින් ඔන්න ඔය ටිකක් දැකපු නිසායි බුදුරජාණන් වහන්සේ සබ්බ පාපස්සාකරණ කියලා දේශනා කළේ. මොනවා හරි දෙයක් වගා කරනකොට බීජ හදනකොට අකුසල දැනගෙන හදන්න ඕනේ. අකුසලයක් වුණත් කරන්න අයිතිය තියෙනවා කියලා තුන්ට. හැබැයි ඒකෙන් අකුසල දැනගෙන කරන්න. තව කාරණාවක් තියෙනවා. යම් බීජයක බීජ tattya උසස් වෙන්න වෙන්න අසන වෙයි. හිතේ පවතින රාග දේශ මොහ ස්වභාවය දෙඩි වෙන්න වෙන්න මනස රළු වෙන්න වෙන්න විපාක පක්ෂයක් වෙයි. කොන ඔය ස්වභාවය දැකපු නිසායි සබ්බ පාපස්සකරණන් කියලා දේශනා කළේ. ඒ වගේම එක පේරෑටයක් වගේ දෙයක් ගන්න ඒ පේරෑටේ බීජය ඒකෙන් ගහක් පැලකලොත් ගහක් හැදෙයි. ඒ ගහේ හැදෙන පේරගෙඩි ගන්න එක පේරගෙඩි එකතුර ඇට කීයක් තියෙයිද? ඒ පේර ගහේ එක කන්න එකට හැදෙන ගෙඩි ඇතුළ ඇට කොච්චර තියෙයිද? ඒ ගහ අවුරුදු 5ක් 6ක් තිබුණොත් හැදෙන ඇට ගණන ගණන් කරන්න පුළුවන් වෙයිද? දැන් හේතුව ටිකක් වුණාට ඵලය ගොඩාක් වෙනවා. කුසලයටත් එහෙමයි. කුසලේ බොහෝ ටිකක් වෙන්න පුළුවන්. එකක් වෙන්න පුළුවන්. හැබැයි ඵල දරනකොට ජීවිත 100යි 1000යි ලක්ෂයයි කියලා නෑ මේ යහපත ලැබෙන්නේ. යහපතත් ඒ වගේම බොහෝ වෙනවා. ඔගොල්ලෝ දැක්කලා ඇති අහලා ඇති සමහර විටක ස්වාමීන් වහන්සේලා කියනවා සාංගික දන් දෙනකොට අසංඛේයං අප්‍රමේයං වදාම කියලා වචනයක්. පාදපක්ෂේ සංඛ්‍යාවක් ප්‍රමාණයක් කරන්න බෑ කියලා. ඒ ස්වාමීන් වහන්සේලාට යමක් දෙවා ගන්න ඕනෑ උට කියන්නේ ධර්මතාවය කියන්නේ. බුදුහාමුදුරුවෝ ටික දේශනා කළේ විශේෂයෙන් සාංගික දානකදී එහෙම කියන්න හේතුව මෙන්න මේ උපමාවෙන් බලන්න. ඔගොල්ලෝ මොනවා හරි බීජයක් රෝපණය කරන්න හදනකොට සමහර විටක ඒ බීජය ගොඩාක් හොඳ එකක් වෙන්න පුළුවන්. නමුත් ඔගොල්ලෝ රෝපණය කරන පොළවේ පස නිසරුයි නම් ඒ තස්සන ගොඩක් ලැබෙන්නේ නැහැනේ. සමහර විට බොහෝම හොඳ සරුපසක් කියන්නේ. නමුත් බීජය නිසරුයි නම් ඒ තුදස්සනක් ලැබෙන්නේ. බීජය තුදයි නම් පොහොර තියෙන හොඳ පසක නම් ඒක රෝපණය කළේ ලැබෙන අස්සන බොහෝ වීම බොරුවක් නෙමෙයි. දුකම විඳින්න දුකටම හේතු හදන ලෝකෙ තුල දුක් විඳින්න දුකෙන් මිදෙන්නත් දුක් විඳින්න දුකෙන් මිදෙන්න මඟ නිකමට හරි කියන්නත් දුක් විඳින්න දුකෙන් නිවෙන මඟ ලෝකෙ ඉතුරු කරන්ටත් කැප වෙච්ච ජීවිත ස්වාමීන් වහන්සේලාගේ බුදුහාමුදුරෝ දේශනා කළේ හරියට සරුපසක් වර්ගයේ පුඤ්ඤක්ෙත්තං අනුත්තරං ලෝකස්ස ලෝකයට පින් කරන්ට හොඳ කෙතක් පසසරුයි. හැබැයි බීජයත් හොඳ වුණොත් අලෝභ අද්වේෂ මොහ කියන කුසල සිතකින් ඕගොල්ලෝ කළොත් බීජයත් හොඳ වුණොත් අස්සෙන්න අඩු වෙන්නේ. ඒ නිසා ඊ අසංකේයම ප්‍රමේයම වදාම කියලා දේශනා කළේ. ඉතින් මේ ටික දේශනා කළේ ඒ වගේ මෙහිදී හේතුවකට උපදින ඵලය මෙහිදී කියලා දැක්කපු නිසා කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළා. අමෙහිදී හේතු අමෙහිදී ඵල උපදින හේතු හදාගන්න එපා කියන අදහසෙන් සබ්බපාපස්සා කරවන් කියලා දේශනා කළා. මෙහිදී ඵල උපදවන හේතු හදාගන්න කියන අදහසෙන් කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළා. අමහිරදී ලැබීමෙන් සතර අපායට වැටෙන දුකෙන් මුදවලා මනුස්ස දේව බ්‍රහ්ම කියන සම්පත්තියකට පමුණ සැප විඳින්න බුදුරජාණන් වහන්සේ සැලැස්සුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේලා තවදුරටත් අනුශාසනා කරනවා. සචිත්ත පරියෝදපනං හිත පිරිසුදු කරගන්න කියලා. ඇයි පින්වතුනි හිත පිරිසුදු කරගන්න කියලා දේශනා කරන්නේ? එතන තමයි අපි හැම කෙනාගේම විශේෂ අවධානය යොමු වන්න ඕන තැන. ඒ හිත පිරිසුදු කරගන්නත් එපා. ඕගොල්ලෝ හිත පිරිසුදු කරගත්තාම ගන්නෙ මොකටද? හිත පිරිසුදු කරගත්තොත් වෙන වාසිය මොකද්ද? හිත පිරිසුදු කර නොගත්තොත් වෙන පාඩුව මොකද්ද කියලා තේරුම් ගන්න. තේරුම් අරගෙන ඕගලන්ට තේරෙනවා නම් හොඳයි කියලා හිතන්න ඕගොල්ලෝ කරන්න. බුදුහාමුදුරුවෝ කිව්වට කරන්න එපා. තමන්ගේ මනස අන්ත පවරලා දෙන්න එපා. බුදුහාමුදුරුවක් කැමති නෑ එම මනසකට. එහෙනම් අපි තේරුම් කරගන්න ඕනේ ඇයි බුදුහාමුදුරුවෝ සචිත්ත පරියෝදපනං හිත පිරිසුදු කරගන්න කියලා කිව්වේ? ඇයි අපි හිත පිරිසුදු කරගත යුත්තේ කියලා ටික තේරුම් ගන්න ඕනේ. ඒකට අපි මෙහෙම ටිකක් බලමු. අපි දැක්කා අමහිරි ඵල උපදවන බීජ හැදලා තිබුණොත් උපදින ඵලය අමහිරිමයි. ඒක අපිට කතාවක් නෑ, අයින් කළ යුතුයි. මිහිරි ස්වභාව යුක්ත ඵල උපදවන හේතු හැදලා තිබුණොත් ඒකේ උපදින ඵලය මිහිරි. ඒකත් හරි. හැබැයි මිහිරි දී නැතිවීමත් ලෝකෙට මිහිරිද? ඒකම හේති. මිහිරි දී නැතිවීමෙන් එන දුකෙන් මිදෙන්නේ කොහොමද? ඔගලන්ටම කියලා හිතන්න. කුසල ධර්ම කළොත්, කුසලයක් කළොත් ගෙවල් දොරවල් හම්බ වෙයි, ඉඩකඩම් හම්බ වෙයි, මිල මුදල් හම්බ වෙයි, යාන වාහන හම්බ වෙයි, දූ දරුවෝ හම්බ වෙයි. කුසලයට පුළුවන් ඕවා ලබා දෙන්න විතරයි. කුසලේ දෝෂයක් නැහැ, ඕවා නරක නැහැ ලෝකෙට, ඕවා ලබා දුන්න හැකි. කුසලයට ලැබුණු ඒ අපේ දරුවා අකාලේ මැරුණොත් ඒකත් ඕගලන්ට සැපද? ඒ මිල මුදල් නැති වුණොත් ඒකත් සැපද? ඒ ගෙවල් දොරල කැඩුණොත් ඒකත් සැපද? ඒක දුකයි. දැන් ඒ දුක නැති කරන්න මගක් තියෙනවද? ඒකේ මගක් නැති වුණොත් ඕගොල්ලෝ තාම ඉන්නේ බාගෙට. අපායෙන් මිදෙලා දුක් විඳින ටික විතර නතර කරලා මනුස්ස ලෝක මට්ටමේ සැපක ඉන්නවා. ඒක නැතිවීමෙන් එන දුකෙන් බේරෙන්න බැරුව ඒ දුකට තෙමෙනවා ඕගොල්ලෝ. ඒ දුක දුකක් ලෝකේ. ඒ දුක ප්‍රශ්නයක් ලෝකේ. එක්කම ප්‍රියමනාප දරුවා මැරිලා විපාක කෑංගා අඬන පටාචාර වගේ අම්මල දැකලා තියෙ ඕගොල්ලෝ. එක්කම දරුවා නැති වෙලා විලාප දෙන තාත්තලා දැකලා තියෙ ඕගොල්ලෝ. පුංචි කාලේ ඉඳන් තමන්ව ආදරෙන් හදාගත් තමන්ගේ අම්මා තාත්තා නැති වෙලා අඬන දුක් ලෝකේ දැකලා තියෙ ඕගොල්ලෝ. ඔය දුක ප්‍රශ්නයක්. ඔය දුක දුකක් ලෝකෙට. එහෙනම් බුදුහාමුදුරුවෝ මතක් කළා ලෝකෙ පහළ වුණේ ලෝකයා දුක් විඳවා දකින්න නෙමෙයි. බුද්ධත්වයට පත්වෙච්ච ජීවිතයේ කවර කතාවද බෝසත් කාල දුක් කැමති වුණේ අපි දුක් විඳවන්නට? බෝසත් කාල දුක් ප්‍රාර්ථනා කළේ ලෝකෙක දුක දකින්න හම්බ වෙන්න එපා කියන එක, දුක මුදවන්න ඕනේ කියන එක. ඒ බුදුහාමුදුරුවෝ මේ දැන් ඕගොල්ලෝ දුක් විඳිද්දි මරණයෙන් පස්සේ විමුක්තියක් දුක මිදීමක් පනවයි දන්නේ එක් වගේ එහෙම කරන්නේ. ඔගලන් මේ ජීවිතය සුවපත් කරන්නමයි, අපේ මේ ජීවිතය සුවපත් කරන්නමයි බුදුහාමුදුරුවෝ පහළ වුණේ. බුදුහාමුදුරුවෝ කළේ ඒ ටිකමයි. ජීවිතයේ දිය කළේම අපි දුක මුදවන්න. එහෙනම් මේ වචනේ මේ වගේ ජීවිතයේ අපි වෙනින් කැප කරපු උත්තමයේගේ වචනේ නොසලකීමත් අකුසලයක් වේ. අහක දැමීමත් අකුසලයක් වේ. බුදුහාමුදුරුවෝ සචිත්ත පරියෝදපනං කියන වචනේ කිව්වේ නිකන් නෙමෙයි. මිහිරියෝ මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන හේතු හැදුවාම මිහිරි ඵල උපදිනවා. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් දූ දරුවෝ ලැබෙනවා. ඊට පස්සේ මිහිරි දේ නැතිවීමෙන් ලෝකයා දුක් විඳිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිහිරි දේ නැතිවීම නිසා ලෝකයා දුක් විඳින්න වෙන්නේ හිත අපිරිසිදු වෙලා තියෙන නිසායි. හිත කෙලෙස් සහගතව පවතින නිසායි. යම්කිසි කෙනෙකුගේ මනස පිරිසිදුයි නම් පුත්තස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං ඛේමං වේතං මංගල මුත්තමං. අටලෝ දහමෙන් ස්පර්ශ කරන ලද කෙනෙකුගේ මනස කම්පා වෙන්නේ නැත්නම් ඒක ලෝකේ මංගල කාරණාව. ඒ අටලෝ දහමෙන් කම්පා නොවෙන මනසක් හදා ගන්න පුළුවන් වෙන්නේ බින්දින රූපය අනුව බින්දින්නේ නැති මනසක් හදාගෙන, කෙරෙන දේ අනුව කෙරෙන්නේ නැති මනසක් හදාගෙන, කැඩෙන දේ අනුව කැඩෙන්නේ නැති මනසක් හදාගත්තාමයි හිත පිරිසුදු වුණාම, හිත පිරිසිදු කරගත්තාම ලෝකෙ කිසිවක් උපාදාන නොකොට නැචිතින්ච ලෝකෙ උපාදීති. හැම දෙයක්ම ඇසුරු කරන්නට පුළුවන්, හැම කෙනෙකුටම උපකාර කරන්නට පුළුවන්, හැම දෙයකටම උපකාර කරන්නට පුළුවන්, හැම තැනම ඉන්න පුළුවන්. හැබැයි තමන් පිච්චෙන්නේ නැති තැනක මනසක් හදාගෙන, ඒ නිසා මිහිරි දේ, මිහිරි හේතු රැඳුණු මිහිරි ඵලය අනුභව කරන්නට, මිහිරි දේ නැති වෙච්ච දවසට දුක වෙන මනස විතරක් හදාගෙන දුකේ නැති තැනක ඉඳද? මේ එපා කිව්වේ නැහැ, මෙවෙන් අයින් වෙන්න කිව්වේ නැහැ, කුසල් එපා සතර දික් වෙනවා කිව්වේ නැහැ, කුසල් කරන්නේ. ඒ විපාක එපා අමහිරේ නරකයි කිව්වේ නැහැ. ගන්නද? මනුස ආත්ම භාවය හොඳයි, දේව ආත්ම භාවය හොඳයි, කල්ප ගන්න කිමොත් බෑ කියලා දේශනා කළේ. හැබැයි මේව නැති වෙච්ච දවසට, කැඩිච්ච විදිච්ච දවසට දුක එන්නේ නැති විදිහ තමන්ව රැකගන්න. කෙනා කෙනාට හුදකලාව අහිංසකව දුකෙන් මිදෙන්න ප්‍රතිපදාවක් මෙසක දුන්නේ කියලා දුන්නේ ලෝක කිසිවක් කඩලා බිඳලා විසි කරන්න නෙමෙයි. කෙනෙකුට දුක එපා නම්, මේ දුක ප්‍රශ්නයක් නම්, දුකෙන් මිදෙන්න ඕනේ නම් බුදුහාමුදුරෝ ක්‍රමයක් වෙනවා. මොකද ලෝකෙට උත්තර නැහැ. ලෝකෙට පුළුවන් කුසල අකුසල කියන මේ දෙක විතරයි. අකුසල කළ දුකට යන්න පුළුවන්, කුසල කළ සැනසෙල්ලක් ලබන්න පුළුවන්. නමුත් ඒ සැනසෙල්ල ලැබෙන ඒ මිහිරිදී නැතිවීම ලෝකෙට සැනසෙල්ලක් නෙමෙයි. ඒක ලෝකෙට දුක. ඒ දුක නැති කරන්න පෙන්වන මොකද්ද? සචිත්ත පරියෝධපන, හිත පිරිසිදු කරගන්න. නීවරණ ධර්මයන්ගෙන් සහ අනුසය කියන ධර්මතා දෙකෙන් අපි හැම කෙනාගම අපිරිසිදු වෙලා තියෙන්නේ. මේ හිතේ අපිරිසිදු භාවයේ තියෙනකොට අපි පුංචි ළමයි වගේ. අපි පුංචි ළමයි වගේ. අපි පුංචි ළමයි සෙල්ලම් බෝනික්ක කැඩුනහම අඬනවා වගේ දේවල් අපි කරන්නේ. හිත පිරිසුදු මනසෙදී හොඳට කර්ම කාරණා වැටෙනවා. තීන්දු තීරණ ගන්නවා, අඬන්න ඉස්සෙල්ලා කාරණා තේරෙනවා. අපි තේරුම් ගන්න ඉස්සෙල්ලා අඬලා ඉවරනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සචිත්ත පරියෝධපන, හිත පිරිසුදු කරගන්න. හිත පිරිසුදු වුණොත් දරුවෝ නැති වුණත්, ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් ඉලමුදල් නැති වුණත් දුක එන්නේ. දරුවෝ දෙන්නත් නැති වෙලා, ස්වාමියන් නැති වෙලා, දෙමව්පියෝ දෙන්නත් නැති වෙලා, එකම සහෝදරයන් නැති වෙච්ච පටාචාරාවත් හිත පිරිසුදු කරගෙන සැනසුනානම් අපේ කෙනෙක් විතරක් නැති වීමෙන් එන දුක අපිට වළක්ව ගන්න බැරි වෙයිද? එකම දරුවා මැරිලා පණ එදිලා ඉන්න දුවපු කිසා ගෞතමියත් සුවපත් වුණා නම් මේ දහම අහල දහම යෙදිලා අපේ ජීවිතය සුවපත් වෙන්නේ නැති වෙයිද? සුවපත් වෙනවා. ඕව මරණයෙන් පස්සේ තිබුණු ප්‍රශ්නද? ඒ දුක නැති කරගන්න කිසා ගෞතමියට බණ කිව්වේ මරණයෙන් පස්සේද? කිසා ගෞතමියේ විමුක්තිය ලැබී දුකෙන් මිදුනේ මරණයෙන් පස්සේද? පටාචාරාව දුකෙන් මිදුනේ මරණයෙන් පස්සේද? ඇයි අපේ ජීවිතේ විතරක් මරණයෙන් පස්සේ වෙන්නේ? ඇයි අපිට අද බැයිද? දරුවන්ට උදව් උපකාර කරනවා, ගෙවල් දොරවල් හදනවා, ඉඩ කඩම් ගන්න. මේවා කැඩුන දවසට චුට්ටක කම්පා වෙන්නේ නැති මනසක් හදාගත්තොත් අපිට නරකද? කොච්චර වටිනවද. ඒ නිසා ඔගලන්ට අයිතියක් තියෙනවා තමන්ව තීරණය කරන්න. එක කාරණාවක් දැනගෙන හිත පිරිසුදු කරගන්න කිය ඔන්න ඔය සදායි කියන කාරණාව තේරුම් ගන්න. මේ හිත පිරිසුදු කරගන්න ක්‍රම දෙකක් වෙනවා සමත විදර්ශනා කියලා. මේ හිත පිරිසුදු කරගන්න සමතය කියන්නේ මොකක්ද, කොහොමද ඒක කරන්නේ, විදර්ශනාව කියන්නේ මොකක්ද, කොහොමද ඒක කරන්නේ, කොහොමද හිත පිරිසුදු කරගන්නේ, මොන විදිහටද හිත පිරිසුදු කරගන්නේ කියලා හොයලා හිත පිරිසුදු කරගන්න පුළුවන් වුණාව තියෙන කෙනාට ඊට කාරණා කොහොම හරි ලැබෙනවා. ඕගොල්ලෝ අතේ තීරණේ තියෙන්නේ තමන්වම මෙහෙ කරගන්න. අර මම මුලින් මතක් කළා වගේ දෙමව්පිය සහෝදරයෝ දූ දරුවෝ නැති වෙලා විලාප දෙදී අඬන්න ඕනේ දුක හොඳයි නම් ඒ දුකට කැමති නම් කිසි විශේෂණයක් නැව කොහොමම ඉන්න. ඇයි දැන් අපි ඉන්න හිත පිරිසුදු කරගන්න එක දෙකක් දන්නේ නැහැ, මූණාවකුත් නැහැ, ඒක නතර ප්‍රශ්නයකුත් නැහැ, හොයන්න බලන්න ඕනෙත් නැහැ. ඒ ටික ඕනේ නැහැ. ඒ කියන්නේ දුකත් අඩු නැහැ. ඒ වගේම දුකත් විඳිනවා. නමුත් කෙනෙකුට දුක එපා නම් මේ දුක දුකක් නම් දුක ප්‍රශ්නයක් නම් තේරුම් ගන්න ඕනේ නිකම් වෙන්නේ නැහැ. ඒක කාරණාවක් තේරුම් ගන්න. දුක නැති කරන්න කියලා මොනව හරි කරන්න එපා. අද අපි ගෙවල් දුරවල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් දූ දරු මේ ඔබයන් දුක නැතුව ඉන්න කියලා ආරක්ෂාවල් කරන්නේ සල්ලි හම්බ කරන්නේ දුක නැතුව ඉන්න කියලා. මේ ටික කළාට දුක නැති වෙන්නේ නැහැ. ඔක්කොම දුක නැති වෙනවා. ඔකෙන් දුක නැති වෙයි. බඩගින්නක් හැදුනොත් බඩගින්නේ දුක නැති කරන්න ටීවී බලලා හරියනවද? බඩගින්නක් ඇතුනොත් බඩගින්න දුක නැති කරන්න පුළුවන් හොඳ සින්දුවක් අහලා කොහොම හරි දුකාවට කොහොම හරි නැති කරන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. ටීවී එක බැලුවාම ප්‍රියමනාප රූපයක් බලන් නැතිකම නිසා දුකක් ආවනම් ඒ දුක් ටික නැති කරගත්ත හැකි. හොඳ සද්දයක් අහන්න නැතිකම නිසා පාළුවක් දැනුනන් හිතට ඒ දුක නැති කරගත්ත හැකි සද්දහාල. හැබැයි බඩගින නැති කරගන්න බෑ. ඒකට කෑම කන්නම වෙනවා. ඒ වගේ ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩ මිල මුදල් දූදරු නැතිකම නිසා දුකක් ආවනම් ඒ දුක නැති කරගත්ත හැකි ඕව හදලා. හැබැයි අම්මා නැති වෙලා තාත්තා නැති වෙලා දරුවා නැති වෙලා ගෙවල් දොරවල් නැති වෙලා එන දුක නැති කරන්න බෑ. ඒකෙන් කෑම කන්න බඩගින දුක නැති කරන්න බෑ. රූප බලලා ඒකට කෑම කන්න ඕනේ. ඒකට හේතුව නැති වෙන්න ඕනේ. ඒ වගේ මෙහෙරදී නැති වෙච්ච දුකේ හේතුව තියන්නේ සිතේ අපිරිසුදුකම. උපාදාන සහිත මනසක් පැවැත්වීම තණ්හාව දුකට හේතුවයි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. නිකන් නෙමෙයි. තණ්හාව තිබුණොත් උපාදාන වෙනවා. තණ්හාව කියන්නේ කැති නොවේ තියෙන්නේ ඇත්ත ඇති හැටි නොදකින අපිරිසිදු වෙච්ච මනසකින්. හිත පිරිසුදු කරගන්නවා කියන ඉලක්කය බලාගෙන හිත පිරිසුදු කරගන්නවා කියන තැන හොයාගෙන කරන් ප්‍රශ්න දෙක ඔක්කොම ලැහෙනවා ක්‍රමානුකූලව. මම බොහෝ ගැඹුරු දහම් පරියාය කෙටියකින් මේ කියන්නේ. කෙටියෙන් එන්නේ සමහර විටක මුළු ජීවිතයක් වෙනස් කරන විශාල දහමක් මේ මතකට කියන්න මට ඉඩ නැහැ. නමුත් මට කී හැකි සත්පුරුෂයෙක් හැටියට දුක් විඳින ජීවිතයක් හැදෙන්නේ කොහොමද, කෙනෙකුට දුක එපා නම් දුකෙන් මිදෙන්න කොහොමද කියලා. දුකේ එක ටිකක් අපායට යන දුකෙන් මිදලා මිනිස්සෙක් දෙවියෙක් ප්‍රඥෙක් වෙලා ඉපදුනා කියලා අර දුකෙන් මිදුණා කියලා අපේ ජීවිත ඔක්කොම සුවපත් වෙලා නැහැ. සැප ලැබුණා කියලා ඔක්කොම සුවපත් වෙලා නැහැ. සැප නැතිවීමෙන් එන දුකත් නැති වුණා. දුකේ ලැබීමක් නැහැ, සැපේ නොලැබීමෙන් එන දුකත් නැහැ කියන දෙකෙන්ම කෙනෙකුට බේරෙන්න පුළුවන් නම් නියම විදිහට දුක් නැතුව ඉන්න කෙනෙක්. එයා විතරයි සැප විඳින කෙනෙක්, සැනසෙල්ල ඉන්න කෙනෙක්. නිදුක් බවම ලෝකෙට සැප, නිදුක් බවම ලෝකෙට සැප. ඒ නිසා මේ පින්වතුන් සැපෙන් ඉන්නනම් සතුටින් ඉන්නනම් බුදුරජාණන් වහන්සේලාගේ අවවාදයට අනුශාසනාවට අනුව ඉක්මෙන්ට බුදුරජාණන් වහන්සේලාගේ වචනයට අනුව ජීවිතය හදාගත්ත කෙනෙක් කවදා දුක් විඳින නැහැ. හැබැයි කාරණාවක් තියෙනවා. ඒ අවවාදයේ භාගයක් විතරක් කරලා සම්පූර්ණ නිදුක් බව බලාපොරොත්තු වෙන්න එපා. අකුසල් කරන්න එපා කිව්වා හරි ඔයගොල්ලෝ නොකර ඉන්නවා. කුසල් කරන්න කිව්වොත් කුසල් කරනවා. දැන් භාගයයි අවවාදේ කළා තියෙන ටිකයි කළා තියෙන්නේ. ඔච්චර නෙමෙයි තව තියෙනවා ඒ අවවාදේ. ඔය ටික විතරක් කළා දුක නැතුව ඉන්නවා සැපවත් වෙනවා කියන එක බලාපොරොත්තු වෙන්න එපා. ඉතුරු ටිකක් කළා දුක ආවෝ ඒ ශාස්ත්‍රඥ වහන්සේට බයින්ද සම්පූර්ණ දර්ශනයම බැහැර කරන්න. සචිත්ත පරියෝධපණන් කියන ටිකක් කළා හිත පිරිසිදු වුණාට පස්සේ දහමට ආවම ඇතුළත හිත පිරිසිදු කරනවා කියන්නේ කොහොමද, කොහොමද කරන්නේ, එතෙන්ට ගියාම හඳුනගන්නේ කොහොමද, මේ ඔක්කොම පෙන්නනවා. තමන්ට ඔක්කොම ටික පෙන්වලා තියෙනවා. එහෙනම් ඒකන ප්‍රශ්නයක් ඇති කරගන්න දෙයක් නැහැ. අපි තුගුණා නැතිකම නිසා අපි නොසෙව්වට නැතුව නෙමෙයි. ඒ කියන විදිහට කියන ආකාරයට කියන තැනටම කරලා. උනේ නැත්තම් බය නැතුව බයින්ද. ඒ ශාස්ත්‍රෝත් වැඩකුත් නැහැ. අතහරින්න. නිකම්ම නිකම් බුරුළු වචනයට අදහලා වැඩක් නැහැ. මොනවා හරි දෙයක් කරනකොට ඒකේ තේරුමක් අපි තියෙන්න ඕනේ. අපි බෞද්ධ නම් ඒකෙන් අපේ ජීවිතේ ලැබුණ යහපතක් වෙන්න ඕනේ. ඒකෙන් අපේ ජීවිතේ ගත්ත යමක් තියෙන්න ඕනේ. අපිට වෙන දෙයක් තියෙන්න ඕනේ. නැත්තම් අපි ඇඩිලේඩ් වලට යන පාරේ යමින් මෙල්බන් නගරේදී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා වගේ වැඩක් වෙන්නේ. වෙන දෙයක් කරමින් වෙන දෙයක් කියනවා වෙන්නේ නැහැ කවදාවත්. ඒ නිසා අර හිත පිරිසුදු කරගන්නවා කියන කාරණා විස්තර කරන්න වෙලා නැති නිසායි මම මතක් කළේ ওই ටික. ඔන්න ওই විදිහට කෙනෙක් හිත පිරිසුදු කරගත්තොත් ඒකෙන් පෙන්නනවා මිහිරිදී නැතිවීමෙන් එන දුකෙන් මිදෙන්න පුළුවන් කියලා. ඕනේ නම් මම තව පොඩි කාරණාවක් මතක් කරන්නම්. මේ හිත පිරිසුදු කරගන්නවා කියනකොට පොඩි ඉඟියක් විතරයි දෙන්නේ. හිත පිරිසුදු කරගන්නවා කියන තැනකදී මම මතක් කළා හිත පිරිසුදු කරගන්න බුදුරජාණන් වහන්සේ ක්‍රම දෙකක් පනවලා තියෙනවා සමත විදර්ශනා කියලා. ඒකද අපේ හිතේ ඇති අපිරිසුදු බව තියෙන ක්‍රම දෙකකට නිසා. ඒ දෙයාකාර ක්‍රමය අයින් කරන්න තමයි දෙයාකාර ක්‍රමයකින් පිරිසිදු කරන්න ඕනේ උනේ. ඒකෙන් සමත කියන කොටස ගන්න කරන්න බුදුරජාණන් ක්‍රම 40ක් පෙන්නලා තියෙනවා. ඒකෙන් ප්‍රසිද්ධයි අපි කාතරත් බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය ආනාපානසති වගේ ක්‍රම. ඊට පස්සේ තව ක්‍රමයක් තියෙනවා විදර්ශනා කියලා. විදර්ශනා කියනකොට විශිෂ්ට දැකීමක්, විශේෂ දැකීමක්. මේ ලෝකයට වඩා, මේ ලෝකයට වඩා වෙනත් විශේෂයෙන් ලෝකේ දකින්න නොවනක් තබනවා. සම්මා දිට්ඨි, දැකීම නිවැරදි. අන්න ඒ දර්ශනය ටිකක් අපුරු කරන්නේ. එතනින් තමයි අපේ ජීවිතය සම්පූර්ණ වෙනස් කරන්නේ. එතනින් තමයි අපේ මේ හිත පිරිසිදු වෙන්නේ. කැඩෙන බිඳෙන මොනම දෙයක් කැඩුණත් දුන්නත් නොසැලෙන මනසකට ගේන්නේ. මම ඒකෙන් ටිකක් කෙටියෙන් මතක් කරන්නම්. කොහොමද අපි විදර්ශක වෙන්නේ? කොහොමද අපි විදර්ශනා කරන්නේ? මතක් කළා විදර්ශනා කියනකොට සාමාන්‍ය ලෝකය දකින දෙයට වඩා ටිකක් විශේෂයි. සාමාන්‍ය ලෝකයේ ජීවත් වෙන විදිහ අපි දන්නවා. මේ ඇහැකන දිවනාසය ශරීරය මනස පරිහරණය කරනකොට සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන්නේ මේ ඉදිරියෙන් ඉන්න අය තමයි මට පේන්නේ, මට පේන්නේ ඉදිරියෙන් ඉන්න අය, ඉදිරියෙන් ඉන්න නිසායි මට පේන්නේ කියන එක තමයි සාමාන්‍ය ලෝකේ දැක්කේ. සාමාන්‍ය ලෝකයේ ස්වභාවය තමයි බාහිර තියෙන සද්දේ තමයි මට ඇහෙන්නේ, මට ඇහෙන සද්දේ තියෙනවා කියන එක. නමුත් විදර්ශනා නුවණ යන්නෝනේ අපිට ඒක පිළිගන්න බැරි වේද, පිළිගන්නේ නැති වේ. නමුත් මේක ඇත්තක් තියෙනවා. යථාර්ථය තමයි පවතින දේ අනිකක්, පිනෙන දේ අනිකක්. දැන් අපි හිතාගෙන ඉන්නේ පේන දේමයි තියෙන දේමයි පේන්නේ කියලා අපි හිතන්නේ. නමුත් මෙතන විදර්ශනා නුවණට වැටෙන්න ඕනේ හරියට මිරිඟුව දිහා බලනකොට හොඳට ඒ උපමාව සීකරගන්න. මිරිඟුව තියෙන තැනක මේ ඇහින් බැලුවොත් ජලය වගේ පෙනෙයි. පෙනෙන දේ අනිකක්, කියන දේ අනිකක්. තියෙන්නේ මිරිඟුව, පේන්නේ ජලය. පෙවුනට තියෙනවා නෙමෙයි. මේ ඇහින් බලනකොට මිරිඟුව තියෙන තැනක ජලය වගේ එකක් හදලා පෙන්නනවා. නමුත් මේ පේන දේ ගන්න කියලා ගියොත් තියෙන මිරිඟුව මිසක පේන දේ හම්බ වෙන්නේ නැහැ. පේන එක මිරිඟුව තියෙන තැනක ජලය වගේ පේන්නේ. පවතින දේ සහ පෙනෙන දේ කියලා දෙකක් තියෙනවා. අපි අද නොදැක්කට මෙතන තියෙන යථාර්ථයත් එහෙමයි. පවතින දේ අනිකක්, පෙනෙන දේ අනිකක්. අපිට පෙනෙන දේ නෙමේ පවතින යථාර්ථය, යථාර්ථය නෙමේ අපිට පේන්නේ. යථාර්ථයේ තියෙන තැනක පේන්නේ මෙහෙම අපිට. ඕකම ගන්න මිරිඟුවේ ජලය වගේ දකිනකොට නුවණ සහ අනුවණකම යෙදෙන ජීවිත දෙකක් ගමු අපි. තිරසංගත සතෙක් ගන්න මිරිඟුවේ දුවන කාන්තාරවල ඉන්නවලු වැලි මුවෝ කියලා જાතිය. ඔන්න වැලි මුවා මොකද කරන්නේ? ඈත තියලා දකිනකොට මිරිඟුවේ වතුර වගේ යාටක් තියෙනවා. ඉදිරියෙන් වතුර තියෙනවා කියලා දුවනවා. ගිහිල්ලා හැතැම්ම සියල් ගන්න වතුර නැහැ පිපාසෙත් වැඩි හිටගෙන බලනවා. මනෝට ආයෙත් ඈත තියෙනවා. ආයෙත් දුවනවා. කොහොම වැලි මුවා මොකද කරන්නේ? මැරෙන කම්ම දුවනවා. මැරෙන වෙලාවෙදිත් මැරෙන්නේ වතුර තියෙනවා මට වතුර ලැබුණේ නැහැ කියන තැනක. වතුර තියෙනවා මට වතුර ලැබුණේ නැහැ කියන තැනින් තමයි යන්නේ. කවදාවත් ඇත්ත තෝරගන්නේ. ඒ සතාට නිදිඹුව තියෙන තැනක ඇහෙන් බලනකොට ජලය වගේ පේනවා. එයා හිතාගෙන ඉන්නේ එයාට පේන දේ තමයි ඉතරහා තියෙන්නේ. ඉතරහා තියෙන දේ තමයි පේන්නේ. පේන දේමයි තියෙන්නේ, තියෙන දේමයි පේන්නේ කියලා එයා හිතන්නේ. හොඳට බලන දෙක එකට දැන්දාම වෙන දේ. වතුර පිපාසයකුත් හැදෙනවා. ජලය වගේ වතුර වගේ පේනවා. පේන වතුර තියෙනවා කියන හැඟීමත් එනවා. එතකොට පිපාසයක් දැනෙනකොට ජලය වගේ පෙනෙනවා. පෙනෙන දේ තියෙනකොට ගන්ධ දුවන්නේ හිටියොත් තමයි පුදුනේ දුවනවා. දිවහම වෙන්නේ මොකද්ද? වතුර නැති තැනක වතුර තියෙනවා කියලා ඇත්ත නොදැක රැවටිලා දුවනකොට බොරුව පිටිපස්සේ දුවනවා. දුවන්න පිපාසය වැඩි වෙනවා, දුක වැඩි වෙනවා, වෙහෙස වැඩි වෙනවා, දුක්පැත්ත වැඩි වෙනවා. වතුර ටිකක් සැබෑවටම හොයාගන්න මාවතක් තියෙනවා නම්, ඉඩක් තියෙනවා නම් ඒ කාලයයි මාවතයි දෙකම තතහැරෙනවා. ඇත්ත නොදැක දුවනකොට බොරුවේ යුදවනවා විතරක් නෙමෙයි යහපතත් අතහැරවනවා. ඒ ආරමුණ දිහාම බලන්න අපිත් මේ ඇහින් බලනවා. මිරිඟුව දිහා අපිට කියනවා මනුස්ස උසස් මනසක්, ප්‍රඥාව යෙදෙන ප්‍රඥා චෛතසිකය යෙදෙනවා අපිට. අපි ඔගොල්ලෝ නොදන්නා වුණාට තිරසංගත සත්තුන්ට ප්‍රඥා චෛතසිකය යෙදෙන්නේ නැහැ. අපිට ප්‍රඥාව කියන චෛතසිකය මේ සිතේ ඉඳන ගති වලින් තමයි මේ ඔක්කොම ලෝකේ පාලනය කරන්නේ. ලෝකේ අල්ලන එක බඳවන එක අතරින් එක ඔක්කොම සිටේ ඇති ගති ටිකක් තියෙනවා. ඒ මිරිඟු දිහා බලනකොට අපිට ජලය වගේ පේනවා. අපි දන්නවා කෙවුනට පේන දේ තියෙනවා නෙමෙයි, විදර්ශනා කළා නෑ, නමුත් නුවණයි අපිට. ඒක තමයි අරයට වඩා විදර්ශනා. තිරසංගත සතර සාපේක්ෂව ඒට වඩා විශේෂ දැකීමක් අපි. දැකීම විශිෂ්ටයි. අපි විශිෂ්ට නිසා එයාගේ දුකෙන් මිදෙනවා. එයාගේ මට්ටමින්, එයාගේ මෝඩකමින් මිදෙනවා අපි. අපි දකිනවා ජලය වගේ පේනවා, පේන දේ තියෙනවා නෙමෙයි. අපිටත් වතුර පිපාසය හැදෙනවා. වතුර වගේ පේනවා. පේන දේ තියෙනවා නෙමෙයි කියලා අපි දන්න නිසා දුවන්නේ. බොරුව පිටපස්සේ දුවන්නේ. පිපාසය වැඩි වෙන විදිහට කටයුතු කරන්නේ. ඒ විතරක් නෙමෙයි. සැබෑවටම වතුර ටිකක් තියෙන තැනක් හොයාගන්න තියෙන කාලය වෙලාවයි ඉතුරුයි අපිට. හැම යහපතින්ම යහපතක්ම ලබා දීලා හැම අයහපතක්ම අතහැරවලා මේ දර්ශනයෙන් අපිට. මම උපමාවක් කළේ ඒ වගේ. දැන් මේ අරමුණේදී අර කියපු උපමාවේ ත්‍රිසංගත සතා හිටපු තැනයි අපි ඉන්නේ. තියෙන දේ පේන්නේ, පේන දේ තියෙන්නේ කියලා අපි හිතන්නේ. හිතට දකින දේ ගැන ආසාවකුත් එනකොට, ආස කරන දේ පේනකොට, පේන දේ තියෙනකොට ගන්න අතනදා තියන්නේ. අර සතා වතුර හම්බ වුණා. මේ වතුර තියෙනවා නමුත් මට වතුර ලැබුණේ නැහැ කියන තැනක මැරෙනවා වගේ. පේන දේට අත දැම්මහම හරි පේන දේ අහුණා කියන මෝඩකම්ම තමයි අපි මැරෙන්නේ. නමුත් අපි දන්නේ අපි මෝඩයි කියලා. අපි මේ දකින අරමුණේම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා පේන දේ අනිකක් තියෙන දේ අනිකක් කියලා දන්න නිසා අරමුණු පේනකොට පේන දේ තියෙනවා නොවේ නිසා අපදන්නේ. උදට කියනවා අපි වගේ රූපික තණ්හාව නැහැ. රූපික තණ්හා කරන්නේ ඇදෙන්නේ බැඳෙන්නේ නැතුව ඉන්නේ රහතන් වහන්සේලා කියලා. නිකක් නෙමෙයි මේ වගේ දර්ශනයකින් වෙනස් වෙලා තියෙන්නේ. ත්‍රිසංගත සතා කියයි එයාට කියන්න පුළුවන් නම් අපි එයාගේ වතුර වලට තණ්හාව නැතුව ඉන්නේ කියලා. එයාට ඒක වතුර වලමයි. එයා කියයි අපි තණ්හාව නැතුව ඉන්නේ. අපි ඒකට තණ්හාව නොකළ නිකන් නෙමෙයි. ඒතොල දැක්කා අපි විශේෂ දර්ශනයක්. ඒ දර්ශනයකින් අපි එයාගේ මෝඩකම මිදෙව්වා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා මේ ලෝකෙ කිසි දෙයක තණ්හා නොකරනවා කියලා අපි අපේ මට්ටමින් හිතනවා. අපේ මට්ටමේ හිතුවට තණ්හා නොකළ ඒතර නිකන් මේ වගේ දර්ශනයේ විශිෂ්ටයි. ඒ දර්ශනයක මෙදෙව්වා එයාගේ මනස අපේ මට්ටමේ. ඒ නිසා උන් ඔය වගේ දර්ශනයක් ජීවිතේ කරගන්න. ඒ දර්ශනේ ජීවිතේ වෙච්ච දවසට මේ ලෝකෙ කිසිවක තැලෙ නැතුව ඉන්න පුළුවන්. හරියට ඇල් වතුර ටිකක් වගේ. ඇල් වතුර නෙමෙයි වතුර ටිකක් වගේ. වතුර රවුම් වාජනයකට දැම්මම රවුම් හතරැසකට දැම්මම හතරැස තුලසකට දැම්මම තුලස. ලෝකේ විසම ලෝකේ සම හැතරෙන්නේ ජීවිතේ දන්නවා. ඕන තැනක ඕන වෙලාවකදී ඒ තැනට ඕන විදිහට ඉන්නත් දන්නවා. ඒ ජීවිතය හරි අහිංසකයි. සසර දුකින් සාතලද්දේක ජීවිතයක් වගේ. එයා මොකද කරන්නේ? ලෝකේ ඉන්නවට මෙහෙම වීම සුදුසුයි කියන තැනකින් Taman තමයි දොස් දකින්නේ. මොකද මේ වගේ මෝඩකමකින් ආපු සසර ගමන දැකලා දැන් ලෝකෙ කිසිවක කැලෙන්නේ ගැටෙන්නේ නැහැ. මම මතක් කළේ අනන්ත ජාත සංසාරේ මිදුඟු පිටිපස්සේ වතුර හොයාගෙන දුවන ත්‍රිසංගත සත්‍යය වගේ ආයතන ටික උදව්වෙන් හිතට නැවෙන ලෝකය හඳුනා ගන්නට බැරුව පෙනෙන දේ බාහිරයි තියෙන්නේ කියලා දුවන්ව ගත්ත මේ ගමනේ කෙලවරක් නැහැ පින්තුනේ. මේ ටික තේරුම් ගන්න තරමට අපේ මනස ගන්න නැත්නම් අර සතයි අපි අතර වෙනසකුත් නැහැ. එයත් කොහොම හරි කාලා බීලා ඉන්නවා. එයත් තමන්ගේ වර්ගය හදා ගන්නවා කියන කාරණාව කරනවා. එයත් නිදුරු කරගෙන නිදා ගන්න උන තැනක් හොඹුරුදු ඇතුළේ නිදා ගන්නවා. බයක් එකක් ආවොත් ආහාර ටිකක් වගේ මේ ටිකක් කරනවා. අපි ජීවිතයේ මේ මිනිස්සු එක්කලත් කරන ওই ටික නම් වැඩක් නැහැ. ආහාර නිද්‍රා බය මෛත්‍රණ සාමාන්‍ය මේ තත්පසුදීර් සමාන ධම්මේන තේසා මදිකෝ විශේෂ ධම්මේන හිනක් පසුදීර් සමානත් කියලා සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා. ආහාර පාන හොයා ගැනීම, නිදා ගැනීම, වර්ගය බෝ කර ගැනීම සඳහා කටයුතු කිරීම, බයක් ඇති වුණාම ඒකෙන් බේරෙන්න කටයුතු කරනවා කියන කාරණා හතරෙන් මිනිස්සෙ සත්‍ය සමානයි. මිනිස්සෙක් නම් මිනිස්සෙකුගේ විශේෂය නම් ධම්මන තේස අධිකෝ විශේෂත් ගද්ද මිනිස්සෙකුගේ විශේෂත් ධර්මයේ යුක්ත වීම මිනිස්සෙකුගේ විශේෂ නෙවෙයි. ධම්මේන හේනත් පසුගිර සමානා. ධර්මයේ හේන වුණොත් මේ හතර පසු කියලා කියන පසු වයිද කියලා පසුගිර සමාන. මේ සත්තුන්ට සමාන වෙයි සමානයි කියන. ඉතින් මම මතක් කළේ මේක පුරාණ පඬිවරයෝ කියපු ශ්ලෝකයක් ගැන මගේ අදහසක් නෙමෙයි. ඉතින් ඒ නිසා ධර්මය කියලා කිව්වේ එන මේ වගේ ඇත්ත දකින්න ඕන එක. මොකද තිරසංගත සතා ඉදිරියෙන් තියෙන දේ ඇත්ත වෙලා වතුර බොන දුවන ඒ සතත් ඉදිරියෙන් තියෙන ඇත්ත දේ පේන දේ ඇත්ත වෙලා දකින්න අපට දන්න අපි අතර වෙනසක් නැහැ. කන්නාඩීට වැටෙන ඡායාවට පුරන තිරසංගත සතත් ඉදිරියෙන් පේන කෙනාට බයින්න අපිත් අතර වෙනසක් නැහැ කියලා අපිට තාම තේරුණා නැහැ පේනොත්. ඒ හින්දා ඉදිරියෙන් පේන අයට අපි ගහගන්න ගහමින් බැඳෙන්නේ නැහැ. නමුත් කවදා හරි දවසක මිනිස්සුන්ට දකින්න පුළුවන් මේ ජීවිතෙන් දකින්න පුළුවන් දර්ශනය බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඉතින් ඒක තේරුම් කරගන්න උත්සාහවත් වෙන්න කියන එක මම මතක් කරනවා. ඔගොල්ලෝ ටිකක් අහලා හින්දා හරියට දන්නේ නැති නිසා ඔගොල්ලෝ තාර්කික විතර්කයෙන්ද පුළුවන් ඇති. නමුත් මම මෙතනදි මතක් කළේ පොඩි ඉන්දියක් විතරයි කියන එක මම මතක් කළා. විශේෂ දර්ශනයක විශේෂ දහම් පරාසයක පොඩි කඳුලක් විතරයි මතක් කළේ. මෙහෙම දෙයක් කියනවා මේ ශාසනයේ බුද්ධිමත් කෙනෙකුට දකින්න කියන එක. ඉතින් ඒ ගැන නැවත නැවත ඕන කෙනාට නිකමට හරි ඕගලන්ට හුතු අවශ්‍යතාවයක් තිබුණ නිකමට ඉන්දියක් කවුරු හරි පුත අහවල් පැත්තෙන් තිබුණා කියලා කොහොමද වාගෙන යනවා. ඒක නවත්තන්නේ ඕන නැති කෙනෙක් අල්ලලා දාන. ඒ වගේ මමත් කළේ ඒක. ඕනකමක් තියනවා නම් දුකින් මිදීම සඳහා, ඕනකමක් තියනවා නම් නිදුක් බවට, ඕනකමක් තියනවා නම් සැනසෙල්ලට වාගෙන කටයුතු කරන්න. ඒ කියන්නේ මංගාවට එන්න කියන එක නෙමෙයි. බුදු දහමේ තියෙනවා, බෞද්ධ දර්ශනය තුල තියෙනවා, බුදු දහමේ යථාර්ථය තියෙනවා. මේ වගේ ඇත්තක් ඒක ගවේෂණය කරන්න පිටක පොත්පත් තියෙනවා, ත්‍රිපිටකය තියෙනවා, මේ ධර්ම දේශනා තියෙනවා. මේ තුලින් කියන්නේ ඒක නිකම්ම බොරුවට මේක ඒකෝ ගන්න එකක් නෙමෙයි. ඒ නිසා මිනිස්සෙක් වෙච්ච මේ මොහොතේ බුදු උත්පාද කාලයේ ලැබුණු වෙලාවේ මේ ජීවිතෙන් වැඩක් ගන්න කියන එක මතක් කරනවා. සරියුත් මහ රහතන් වහන්සේ කෙරුවම් පාණ්ඩිස්සර වෙලා ලෝකේට කෙටි අවවාදකින් අවවාද කරනවා. ඒ ටික මම අවසාන වශයෙන් මතක් කරන්නම්. උභේන මිදම් මරණමේව නාමරණම් පච්චාවා පුරේවා පටිපඤ්චත මා විනස්සත කනෝවා මා උපච්චගාති. උභේන මිදම් මරණමේව නාමරණං පච්චාවා පුරේවා. දෙපසින්ම මරණයයි, මැරිලා ඉපදුනා ඉපදිලා මැරෙනවා. නාමරණං පච්චාවා පුරේවා, පෙරවත් පසුවත් නොමැරීමක් නැහැ. පටිපඤ්චත නිසා ප්‍රමාදීනි දහම හැතිරෙන්න මා විනස්සත විනාශ වෙන්න එපා. කනෝවා මා උපච්චගම්. මේ ක්ෂණ සම්පත්තිය, මේ බුද්ධ උත්පාද කාලේ මේ මානව ජීවිතය, මේ සද්ධර්මයේ තියෙන අවස්ථාවකන ක්ෂණ සම්පත්තිය කියලා. මේ ක්ෂණ සම්පත්තිය අත්හැරගන්න එපා කියන එක තමයි සරියුත් මහ රහතන් වහන්සේ කියපුවම් පාණ්ඩ මොහොතකට කලින් ලෝකෙට දුන්නු අවවාදේ. ඔය අවවාදයෙන් අවවාද කළා තමයි කියනවා තෑවේ. ඒ බවත් මතක තියාගෙන හැමදෙනාම කටයුතු කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේලා ලෝකයට අවවාද අනුශාසනා කරන්නේ සචිත් සබ්බ පාපස්ස අකර්මං අකුසල කරන්න එපා කියලා, අමෙහිදී ජාදා ගන්න එපා කියන එක, කුසලස්ස උපසම්පදා කියලා කියන දේශනා කළේ මෙහිදී පල උපදින හේතු හදා ගන්න කියන අදහසෙන්. සචිත්ත පරියෝධපණං කියලා කිව්වේ අම් මෙහිරි දේ නැතිවීමෙන් එන දුක නැති කරගන්න හිත හදා ගන්න කියලා. ජීවිතයේ සත්වයකට කෙනෙකුට විඳින්න තියෙන දුක් ඔක්කොම ආවරණය කළා. හැම දුකක්ම නැති වෙන විදිහට තමයි අනුශාසනා කළේ. මම මතක් කළා බුදුරජාණන් ලෝකේ පහළ වුණේම දුක නැති කරන්න කියලා. ඒතන් බුද්ධාන ශාසනම් මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේලාගේ ලෝකයට දෙන අනුශාසනාව. මෙන්න මේ අනුශාසනාවට අනුව ජීවත් වෙලා තමන්ගේ නිවීම තමන්ගේ මිදීම මේ ජීවිතේම හැමදාම හදාගන්න උත්සාහවත්වීත්වා ඒ සඳහා මේ දේශනාව හේතු උපනිශ්‍රේම වේවා කියලා.